ගරු එරන් වික්‍රමරත් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
සුතේ අතරම මම පටන් ගන්න යන්නේ ඇමතිතුමා කිව්වා මේ ඉන්ටර්මීඩියරිස්ලා ගැන ඒගොල්ලන් එකඟ වුණා කියන එක. ඇත්තටම සමාජ මාධ්‍ය ආයතන ඔවුන් විසින් යෝජිත සංශෝධන ගේනවා නම් පනතට එකඟයි කියලා ඇමතිතුමා අද කතානායකතුමා එක්ක තිබුණ මීටිමෙත් සඳහන් කළා. නමුත් මුලසුන සිටින මන්ත්‍රීතුමියනි මේ ස්ටේට්මන්ට් එක පාර්ලිමේන්තුවේ ඇත්තරම කියන්න ඕනේ ඒ අය එකඟ නැහැ කියලා. ඒ අය ඒගොල්ලන්ගේ ඒ ජනමාධ්‍ය හරහා ඒගොල්ලන් ඒක තව ටිකකින් ප්‍රකාශ කරන්න යනවා එකඟ නැහැ කියන එක. ඉතින් මං එතනින්ම පටන් ගන්න ඕනේ. දැන් අපිට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා මොකක්ද මේකේ තියෙන හදිස්සිය කියන එකයි අහන්න ඕනේ. අපි ඔක්කොම එකඟයි කාබනික පෝර හොඳයි කියලා රසායනික පෝරවලට වැඩිය. ඔක්කොමලා එකඟයි මේ රටේ. නමුත් මොකක්ද ඇති වුණ ප්‍රශ්නය? හදිස්සියේම ඒක ක්‍රියාත්මක කරන්න යනකොට රටට ලොකු විපර්යාසයක් ඇති වුණා. මේ ප්‍රශ්නේම තමයි මෙතනත් තියෙන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ තර්ක කලා වගේ මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිත කිරීම අවශ්‍යයි. ඒක ගැටලුවක් නැහැ. නමුත් ඇයි මේක හදිස්සිය කරන්නේ? සාගච්ඡාවක් නැවතිව ඇයි මේක කරන්නේ කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. මේක කරපුවාම විශාල බලපෑමක් රටට ඇති වෙනවා. ශේෂ්ඨාධිකරණයෙන්ම කියලා තියෙනවා කරුණු 31යි තව 3ක් තියෙනවා 34ක් කියලා කියන්න පුළුවන්. ඒ වලින් පනතේ තියෙන්නේ 57යි. ඒවා විවස්ථාවට එකඟ නැහැ කියලා. කියන්නේ 155 60ක් විතර විවස්ථාවට එකඟ නැහැ කියලාමයි පටන් ගන්නෙ. නමුත් අපි යන්නේ ශේෂ්ඨාධිකරණයෙන් එහා. ශේෂ්ඨාධිකරණය බලන්නේ පනතක් ඉදිරි කරපුවාම ඒක විවස්ථානුකූලද නැද්ද කියන එක විතරයි. නමුත් ප්‍රතිපත්තිමය කරුණු බලන්නේ නැහැ. අපි ඊයේ ගියා ආමාත්‍ය අංශ අධීක්ෂණ කාර්ක සභාවට ගියා. එතන තමයි පළවෙනි වතාවට ලීගල් ඩ්‍රාෆ්ට්මන්ගේ කෙටුම්පත් ඉදිරිපත් කරන දෙපාර්තමේන්තුවේ කොපිය අපිට පළවෙනි වතාවට ලැබුණේ එතනයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනිත් අය මේක සමහරලාට දැකලත් නැතුව ඇති. ඉතින් ඒකයි අපි කියන්නේ මෙතන අපිට දෙන ලොකුම ගැටලුව ප්‍රශ්නය ඇවිල්ලා ක්‍රමවේදය ගැන ගැටලුවක් ප්‍රශ්නයක්. අපි දන්නවා අපිට එකතු වෙලා මේක කරන්න පුළුවන්. තොරතුරු දැන ගැනීම පනත කී වතාවක් අපි කසාගච්ඡා කළාද? අන්තිමට පාර්ලිමේන්තු එකතු වෙලා 224ක්ද කොහෙද ඡන්දේ දුන්නා? එකට ඡන්දේ දුන්නා. මේ ළඟදී විජේදාස රාජපක්ෂ මහත්මයා ගෙනාවා ඇන්ටි කරප්ෂන් බිල් එක ගෙනාවා. සාකච්ඡා වෙලා අපි එකඟ වෙලා එක කළා. මං අහන ප්‍රශ්නේ ඇවිල්ලා මොකද්ද හදිස්සිය? ඇයි මේක අපිට සාකච්ඡා කරලා නිසි විදියට කරන්න බැරි? අපි අද ජීවත් වන යුගය අන්තර්ජාලයේ මූලික කරගෙන ජීවත් වන යුගයක්. ඒක ගැන අපි ඔක්කොම එකඟයි. මේක දරුවටද වැඩිමහල්ලාටද පුද්ගලික අංශයටද රාජ්‍ය අංශයටද හැමෝටම අධ්‍යාපනයටද ව්‍යාපාරවලටද හැමෝටම බලපාන දෙයක්. මම කියන්නේ මේකයි. ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියක් තියෙනවා. ඒක ව්‍යවස්ථාවේ 3 පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකමක් හැටියට සඳහන් වෙනවා. නමුත් මම මේ කියන්න ඕන දේ ඇවිල්ලා මේ අන්තර්ජාලය භාවිතා කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඒ නිසාම අර්ථජාලයට විධිමත් නියාමනයක් ඇති කිරීම අත්‍යවම අවශ්‍යයි. ඒක දෙකක් නැහැ. අද කතා කළා ඇමතිතුමා කතා කළා කාන්තාවන් උයි ළමයිව ආරක්ෂා කිරීම පිළිබඳව. අපි ඔක්කොම එකඟයි ආරක්ෂා කරන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා සර්ට් එකේ සඳහන් කළා දත්ත. අපි එකඟයි. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි මන්ත්‍රීතුමියනි, ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තම නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. අලුත් පනතක් මේ ගේන්නේ ඒක මුවාවෙන් කියලා මම කියන්නේ. ඒක නෙමෙයි, කාන්තාවන් ආරක්ෂා කරන්න ඕනේ, අනිවාර්යයෙන්ම ළමයි ආරක්ෂා කරන්න ඕනේ. එතන තියෙන ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. අන්තර්ජාලය නියාමනය කිරීම සඳහා ගෙන ලද මෙම බිල්පත්‍රය මේ රටේ මෙන්ම විදේශිකයන්ට දැඩි අවධානයකට මේක ලක් වෙලා තිබෙනවා. එනිසා කෙසේ වුවත් මේක ක්‍රමවේදය විවස්ථානුකූලද නැද්ද කියන එක විතරක් නෙමෙයි, අපි එකෙන් යහට යන්න ඕනේ. ශේෂ්ඨාධිකාරයට වඩා එහාට ගිය කාර්යයක් ජනතාව වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට ඉෂ්ට කරන්න වෙලා තියෙනවා. ඒ තමයි ජනතාවගේ අයිතිවාසිකම් වෙන්ම අපිට ආර්ථික විශේෂයෙන්ම ඩිජිටල් ඉකොනොමි එකක් මෙන් අන්තර්ජාතික වශයෙන් අප ඇතුළත් වී තියෙන සම්මුතියින් තිබෙන ICCPR වගේවා ඒවත් අපිට උල්ලංඝනය කරන්නට බෑ. අපි දන්නවා පසුගිය කාලයේදී මේ රටේ විදේශ විනිමය නොමැතිව අතිවිශාල අර්බුදයක් ඇති වුණා. ඉන්ධන අර්බුදය ඇති වුණා. පෝලිම්වල මිනිස්සුන්ගේ ජීවිත නැති වුණා. රෝහල්වල හා පාමසිවල අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය තිබුණේ නැහැ. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර තිබුණේ නැහැ. විදේශ විනිමය ප්‍රශ්නය නිසා තමයි මේව තිබුණේ නැත්තේ. ඒ නිසා මේ රටේ ජනතාව දැන හෝ නොදැනවත අපි තාමත් ඉන්නේ ඒ දැවැන්ත අර්බුදේ ඉන්නේ. ඒකයි මම මෙතන සඳහන් කරන්නේ. ඇයි මේක මේක අපි මෙහෙම හදිස්සියේ ගෙනල්ලා මේ අර්බුදය වැඩි කරගන්න ඇයි ක්‍රියා කරන්නේ කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය. එවැනි තත්වයක් තුළ විදේශීය විනිමය මෙරට ගෙන්වාගත හැකි මාර්ගයක් වන්නේ පරිගණක හා අන්තර්ජාලයේ මූලික කොටගත් ක්ෂේත්‍රයක් බව කිවහොත් ඒක අතිශෝක්තියක් නොවේ. අය නිසා ආර්ථිකය පසුබෑමට ලක් නොකරන ආකාරයෙන් නීති ගේන්න අත්‍යවම අවශ්‍යයි. මෙතන ඒක වෙන්නේ නැහැ. ඒ මෙතන වෙන එකෙන් ජීවත් වෙන ජනතාවට පමණක් නෙමෙයි, උපන්නේ නැතු දරුවන්ගේ පරම්පරාවටත් මේක බලපාන්නට යනවා. මේ පනතේ විශේෂ අවධානය අපි ඒකට යොමු කරන්නට ඕනේ. අප මාධ්‍ය තුලින් දුටුවා Google, Amazon, Facebook, YouTube වැනි අතිවිශාල අන්තර්ජාල පදනම් කොටගෙන ව්‍යාපාරික කටයුතු සිදු කරන සමාගම් රාශියක්ම මේ රටේ තිබෙනවා. ගම්වලට ගියත් අද කාන්තාවන් ඒගොල්ලෝ අත් වැඩ කරලා අන්තර්ජාලය හරහා විකුණලා අනික් අය එකතු කරලා තියෙන රටක් මේක. මේ වලට විශාල බලපෑමක් සිදු වෙනවා. ඒකයි මම කියන්නේ මේ මෙතන ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. හිතනවට වැඩිය ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. මේ පනතේ තහනම් ප්‍රකාශ ගැන prohibited statements සම්බන්ධයෙන් අපහැදිලි නිර්වචනයක් තිබෙනවා. මේ රටේ පැවතින ඇතැම් අපරාධ නීති නැවත වතාවක් මේ පනතට ඇතුළු කිරීමෙහි වරදක් හැටියට අපි දකින්නේ. සමානුකම්පිත්‍ය ප්‍රොපෝෂනැලිටි එකක් නැහැ. ඒ වගේම ඉන්ටර්මීඩියරිස්ලා ගැන විශාල ගැටලු ප්‍රශ්න මේක පනතේ තියෙනවා. එසේ වුන් කිසියම් පුද්ගලයෙක් පදනම් කොට අවුරුදු 20ක් දක්වා වන හිර දඬුවම් දෙන්නත් පුළුවන්. ඉතින් අතරමැදීන් වෙනුවෙන් මම කියන්නට ඕනේ Google, Facebook වැනි සමාගම් ක්‍රියාත්මක වෙන්න ඇති කාල සීමාවන් ඔවුන්ට ඒ ආකාරයෙන් අපරාධ වැකකීම් පැවරෙනවා නම් මේ අය මොනවද කරන්නේ? අපරාධ පැවරීම් ඒ අයට පැවරෙනවා නම් මේ වගේ කුඩා රටකින් ඒ අනිවාර්යයෙන්ම ක්‍රියා කරන්නට යනවා. අපි කවුරුත් දන්න කරුණාවක් තමයි Google වැනි සමාගමක් සේවාමන් නොමැතිව අපි කිසිකෙනෙකුට අද දින 20 කිසිදු රාජකාරියක් කිරීමට හැකියාවක් නැහැ. මන්ද Google platform එක තමයි බොහෝ අන්තර්ජාල පදනම් කොටගෙන ගත් කටයුතු සිදුවන්නේ. අපි දන්නවා මේ සමාගම් ශ්‍රී ලංකා රජයත් එක්ක තිබෙන හොඳ හිතන මත පදනම් මෙතෙක්කල් නීති නොතිබුණොත් අවශ්‍ය අවස්ථාවලදී කටයුතු කොට තිබෙනවා. ඔවුනෝන්ගේ සීමාවන් ඇතුළත රජයට සහයෝගය පළ කර තිබුණා. මෙම නීතිය ගැන එමෙන් පසුව ඔවුන් පත්වී ඇති අපරාධමය වගකීම් සම්බන්ධයෙන් කරුණු සලකා බලා සමහර විටක ඔවුන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමේ අවධානමක් තිබෙනවා. එහෙත් ඔවුන් තමන්ගේ අපරාධමය වර්ධයකට හසුවීමට ඉඩ ඇති හේයින් self incrimination කියලා කියනවා. කිසිදු ආකාරයකට තොරතුරක් රජයේ ඉල්ලීම මත ලබා නොදී මේ සිටීම ආරම්භ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේක නැවත කියන්නේ. ශ්‍රී ලංකාවේ සර්ට් එක හා TRC එක වෙන ආයතන සමග කටයුතු කිරීම අත්හිටුවන්න පුළුවන්. අපි මේ ගැටලු ප්‍රශ්න තේරුම් ගන්නට අවශ්‍යයි. මෙවැනි ප්‍රතිපාදන වලින් කිසිදු හොඳක් සිදුවන බවක් මට නම් පෙනෙන්නේ නැහැ. මේවා ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලුවේ නැහැ. මන්ද ශ්‍රේෂ්ඨාධිකරණය විෂය ඇවිල්ලා ඉදිරිපත් කරලා තියෙන පනතේ විවස්ථානුකූලද නැද්ද කියන සීමාව තුළ ක්‍රියා කිරීමයි. මාදිටුව මේ පනතේ ප්‍රතිපාදනයක් තිබෙනවා. එම සමාගම් ශ්‍රී ලංකා තුල ලියාපදිංචි කළ යුතු බව. ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් නොව නවසීලන්තය, පකිස්තානය වැනි රටවල් පවා මේ ආකාරයෙන් නීති ක්‍රියාත්මක කිරීමට ගොස් අන්තිමට ඒ නීති හකුලා ගන්න සිදු වුණා. ඔවුන්ට පහසුවෙන්ම කිව හැකි ඔවුන් පදනම් සිටින රටවන ඇමරිකාවේ නීතිවලට හැරුණකොට ශ්‍රී ලංකාවේ නීතියට අපි යටහත් වෙන්නේ නැහැ කියන එක කියන්න පුළුවන්. අපිට තීරණයක් ගන්න පුළුවන්. ඇමති කෙනෙක් සාකච්ඡාවෙන් එළියට එනකොට දැන් කැබිනට් එකේ ඇමති කෙනෙක්ට මම කිව්වා මේකෙන් අපිට ආයෝජනයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ඇමතිතුමා මට කිව්වා ඉරාන් ආයෝජකයන්ගෙන හිතන්න ඕනේ නැහැ කියලා කිව්වා. මම පුදුම වුණා කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමති කෙනෙක් මෙහෙම මට සඳහන් කරයි කියලා. අපි දන්නවා මේ රටේ දූෂණයට එරෙහිව විඳින විසිල් බ්ලෝවර්ස්ලා ඉන්නවා. මේ මේ අය මේ විසිල් බ්ලෝවර්ස්ලාව අපි ආරක්ෂා කරන්නට ඕනේ. කිසිම අපරාධයක් කරලා නැහැ. ඔන්ලයින් account එකක් නැතහොත් මාර්ග ගිනුවක් පවත්ව යනවට, මේ මගේ නමෙන් නෙමෙයි වෙන කාගේ හරි නමෙන් පවත්වාගෙන යනවට අවුරුදු 5ක දරුවමක් තියෙන්න පුළුවන්. මොකක්ද මේකේ තේරුම? සමහර අයට ශේෂාධිකරණයේ ඉන්න විනිසුරවරුන්ට නැත්නම් උසස් නිලධාරීන්ට මේ රටේ ඒ අයට ඒගොල්ලන්ගේ නමෙන් එක කරන්න බෑ. නමුත් එයාට නිදහස තියෙන්න ඕනේ. එයාගේ අදහස් ප්‍රකාශ කරන්න දාන්න, ජනතාව අතරට ගෙනියන්න නිදහස තියෙන්න ඕනේ. ඒක මේ පනතෙන් ඒ නිදහස නැති කරනවා. එම සම්මුතියෙන් 17 වෙනි වගන්ති අනුව පුද්ගලීකත්වය සඳහා තිබෙන නීතියට මැදිහත් වෙන නීති හදන්න බෑ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 2013 වසරේදී ලබා දීපු තීරණයක් සඳහන් වී තිබෙනවා. යම් කිසි තැනෙක් තැනැත්තෙකුට තම අත්නිය අත්‍යතාවයේ හෙලි නොකර අනන්‍යතාවයේ හෙලි නොකර සිටීමට තිබෙන අයිතිය පුද්ගලීකත්වයට
තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
පුද්ගලීකත්වයට තිබෙන අයිතිවාසිකම් යටතට වැටෙනවා කියලා කියනවා. ඒ අනුව යම් කිසි පුද්ගලයෙකුට තමන්ගේ අනන්‍යතාවයේ හෙලි නොකර සිටීමට අයිතිවාසිකමක් තිබෙනවා. මමත් මේ විඳපු කෙනෙක්. මටත් කිව්වා දවසක්, මම කිව්ව නිසා මහා මොලකාරයෙක් හිටියා කියලා පාස්කු විරුදින ප්‍රහාරයෙන් පස්සේ මම CID එකටත් අරන් ගියා. ඊට පස්සේ දැම්මා අන්තර්ජාලේ දැම්මා ඉරාන් ත්‍රස්තවාදීන්ට සම්බන්ධයි කියලා. ඔව් ඒක වැරදි. ඒක පාලනය කරන ක්‍රමවිධි තියෙන්න ඕනේ. නමුත් මම කවදාවත් එකක වෙන්නේ නැහැ. මුළු ජනතාවගේම අයිතිවාසිකම් අයින් කරන්න මම ඒකට කවදාවත් එකක වෙන්නේ නැහැ. මම ආරක්ෂා කරන්න ඒකට ක්‍රමවිධි තියෙන්නට ඕනේ. එනිසා මෙවැනි ගැටලු රාශියක් තිබෙන පනතක් කඩිමුඩියේ ඇයි සම්මත කරගන්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය. රජය කළ යුත්තේ රටට යහපත් නීති ගෙනවිත් ඒ සඳහා අපි සියලු දෙනාගේම සහයෝගය ලබා ගන්න. අද මේක හදිස්සි කරලා පාර්ලිමේන්තුවට ගෙනීමෙන් පක්ෂයයි විපක්ෂය අතරේ බෙදීමක් ඇති වෙනවා. මේක හරි ක්‍රමයට කළා නම් අපේ රජයයි විපක්ෂයයි එකතු වෙලා මේක සම්මත කරගන්න තිබුණේ. අපි සෑම කෙනෙක්ම සහයෝගය දෙන්න ලෑස්ති මේක හරියට කළා නම් මාගේ ඉල්ලීම වන්නේ මේ පනත මේ ආකාරයට සම්මත නොකර නිසි පරිදි සකස් කොට හොඳ නීතියක් ඉදිරිපත් කරන්න. අපි හැමෝම එකතු වෙලා මේ නීතිය සම්මත කරගමු. විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපිට මේ පනත යෝජිත සංශෝධන සම්බන්ධව ලේඛන ලැබුණේ අන්තිම මොහොතේ ඊයේ. ඒ කොහොම වුණත් මේක සලකා බැලුවම අපිට පෙනී යන්නේ මේ තාමත් බොහෝ සංශෝධන සිදු කිරීමක් පමණයි මේ රටට යහපත් නීතියක් බවට පත් කරගන්න හැකේ. ඒ හැම එකක්ම මේ පනතට ඇතුළු කිරීමෙන්
පස්සේ
පොරොන්දු වීමෙන් නෙමෙයි අවසන් කරනවා. එම සංශෝධන පිළිගත රජයක් පැත්තෙනුත් තවත් අවශ්‍ය නම් රජයෙන් තවත් සංශෝධන ඉදිරිපත් කරලා හොඳ පනතක් අපේ රටට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ පනතට විරුද්ධ. මොකද මේක අධිකාරීවාදය පැත්තට යන ක්‍රමවේදයක් නිසායි විරුද්ධ. මේක රටට හොඳ නැහැ. රටටයි ආර්ථිකයටයි විශාල බලපෑමක් ඇති වෙන්න යනවා. ඒ නිසා ජනාධිපතිතුමා නැහැ, ජනාධිපතිතුමාගේ සාකච්ඡාවක් නැහැ. ඉතින් අපි ජනාධිපතිතුමාටත් කියනවා කරුණා කරලා මේක බලලා මේ පනත ප්‍රොරගේෂන් එකෙන් පස්සේ පාර්ලිමේන්තුව හිටවනවා කියලා ප්‍රකාශයක් කළා. ඒකට පස්සේ සාකච්ඡා කරලා තව මාසයකින් ගෙනල්ලා ඔක්කොම ලව එකතු කරලා හොඳ පනතක් අනුමත කරගන්න අවස්ථාවක් තිබියදී ඇයි මේක මේ විදිහට ගේන්නේ කියන ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ. මට ලබා දුන්න කාලය නිසා ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ගරු DB හේරත්න මහත්මයා. ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසන ආරුඩු ගරු මන්ත්‍රීතුමනි. අතිශයින් වැදගත් වෙච්ච යෝජනාවක් විශේෂබාර ඇමතිවරයා හැටියට ඉරාන අලස් මහත්මයා ඉදිරිපත් කරලා තියෙන වෙලාවේදී අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මූලාසන ආරෝඪ ගරු සභාපතිතුමියනි, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනත් කෙටුම් පොත ඇයි අපි මෙවන් දෙයක් පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරන්නේ? විශේෂයෙන්ම ගත්තහම විපක්ෂයේ කොතෙකුත් කාරණා ඉදිරිපත් කරත් තර්ක විතර්ක භාෂණයේ නිදහස අපි හැම දෙනාම පිළිගන්න කාරණාව. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළ එහි මූලික හරය භාෂෙන් නිදහස රටේ පුරවැසියට ලබා දෙන්න අවශ්‍යයි. අපි දන්නවා මේ සියලුම කාරණා ගත්තහම භාෂණය එවගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ජනතාවට දෙනකොට හැම වෙලාවකම රටේ ඉදිරි පැවැත්මට ඒක ඉවහල් කරගන්න කියන කාරණාව පදනම් කරගෙන අපි මේ සියල්ල කරන්න ඕනේ. අපි දන්නවා මේ රටේ මාධ්‍ය භාවිතා කිරීම පිළිබඳව ගනිද්දී විශේෂයෙන් ගුවන් විදුලි යන්ත්‍රය, රූපවාහිනිය, ඊගවට පුවත්පත් කලාව ඉන්න ඔබට ගිහිල්ලා දැන් අන්තර්ජාලය භාවිතා කිරීමේ ක්‍රමවේද දක්වා අපි ඇවිල්ලා තියෙනවා. දැන් මේ හැම එකම හරය වෙන්නේ මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය. එතකොට තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් භාවිතා කරන මාධ්‍යයක් ආපහු තවත් කෙනෙකුට තර්ජනයක් නොවන විදිහට පවත්වගෙන යෑමේ වගකීමත් අප වෙත පැවරෙන කාර්යභාරයක්. ඒ අනුව තමයි අද අන්තර්ජාල ක්‍රමවේද භාවිතා කරලා මේ මාධ්‍යගත ක්‍රම පිළිබඳව නැවත වතාවක් අපි නීතිගත ක්‍රියාදාමයකට මේක ආවරණය කරන්න සූදානම් වෙන්නේ. ඒකට හේතු වෙච්ච කාරණාවල් ගණනාවක් තියෙනවා. විශේෂයෙන් මාධ්‍ය භාවිතා කිරීම එක ගණිද්දෙන් අපි හැම වෙලාවකම සමාජ උන්නතියට මාධ්‍ය භාවිතා කරනවා මිස සමාජ පරිහානියට මාධ්‍ය භාවිතා කරන අවස්ථාවල් තියෙනවා නම් ඒවා නැවැත්වීමේ වගකීමත් අපිට තියෙනවා. දැන් අපි දන්නවා මේ මාධ්‍යගත ක්‍රම මාර්ගගත ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේදී මේ කාරණාව අධීක්ෂණය කරන්න විශේෂයෙන්ම කොමිසම් සභාවක් පත් කරන්න. ඊගවට කොමිසම් සභාව පත් කරන්නේ කවුද? කොමිසම් සභාව ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ ඉදිරිපත් කරාපුවාම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව තමයි ඒකට අදාළ නිලධාරීන්ව පත් කරන්නේ. ඒතකොට එතනදිත් ගත්තහම ඒ අදාළ නිලධාරීන්ගේ සුදුසුකම් පිළිබඳව මේ පනතේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. තොරතුරු තාක්ෂණය පිළිබඳව, ඒ වගේම නීතිය, ඒ වගේම සමාජයේ සේවාව, පුවත්පත් කලාව, විද්‍යාව, ඒ වගේම කළමනාකරණයේ තාක්ෂණයේ ආදි වශයෙන් දැනුමක් තියෙන පිරිස් මේ කොමිසම් සභාවට පත් කිරීමේ උමනාව නීත්‍යානුකූල සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඒක ජනාධිපතිතුමා නෙවෙයි පත් කරන්නේ, මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව තමයි පත් කරන්නේ. ඒ කියන්නේ මේ මාර්ගගත ක්‍රම පිළිබඳව තීන්දුව ගන්න ස්ථානයේ ස්වාධීන ආයතනයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ ආයතනය තුළ අධීක්ෂණය කරන්න ඒගොල්ලන්ට දැනුමක් එක්ක පිරිසක් තමයි මේකට යොදාගන්නේ. මේ තුළ බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම එමෙතුමා මේ ඉදිරිපත් කරන පනත් කෙටුම්පත විනිවිද බවකින් යුක්තව අපක්ෂපාතීව රටට බරක් නොමෙන තැනකට ගෙන යන්න තමයි අපේක්ෂා කරන්නේ. ඒ අනුව තමයි එවන් ස්වාධීන පිරිසක් එක්ක කටයුතු කරන්න අපේක්ෂා කරලා තියෙන්නේ. අනිත් එක ගරු සභාපතිතුමයෙනි, අපි මේ අන්තර්ජාලය භාවිතා කිරීම පිළිබඳව ගත්තහම අද වර්තමානයේ ඉතාමත් විවිධ පැතිකඩවල තුලින් මහජනතාව ප්‍රයෝජනයට ගන්න ස්ථානයක් බවට පත්වලා තියෙනවා. දැන් අන්තර්ජාල පහසුකම් භාවිතා කරලා අධ්‍යාපන කටයුතු වලට, ඒ වගේම ව්‍යාපාරික කටයුතු වලට, ඒ වගේම තවත් විවිධ ව්‍යාපාර තොරතුරු ප්‍රචාරය කිරීමේ, තමන් දරන මතය ප්‍රචාරය කිරීමේ ක්‍රියාකාරකම් එක්ක මේක ඒකට එකතු වෙලා කටයුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, තවත් සමහර තැන්වල අපි දැකලා තියෙන පහුගිය කාලවකවාන තුළ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වලට අනුබල දෙන අවස්ථාවල් අපි දකිනවා. අන්තර්ජාල භාවිතා කරලා සමාජ විරෝධී ක්‍රියාකාරකම් එක්ක දැන් ළමා අපයෝජන සිදුවීම්, ඒ වගේම කාන්තා හිංසනය, ඒ වගේම සමහර අයගේ ව්‍යාපාරික කටයුතු කඩාගෙන වට්ටවන වැඩපිළිවෙළවල් බොරු ප්‍රචාරය ක්‍රියාත්මක කරන දේවල්, මේ වගේ අවස්ථාවල ගණනාවක් තියෙනවා. මෙන්න මෙවන් පසුබිමක් තුළ මේ මාධ්‍ය එක පැත්තකින් වගවීමකින් යුක්තව අනිත් පැත්තෙන් වගකීමකින් යුක්තව කටයුතු කරන ආයතනයක් බවට පරිවර්තනය කරන්න අවශ්‍යයි. ඉතින් මෙන්න මේ කාරණා මේ වගේ නීති රීති අපිට ගේන්න සිද්ධ වෙන්නේ මේ මාධ්‍ය භාවිතා කරලා සමාජයට විරුද්ධ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම් මැඩපත්වන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ කාරණාවේදී අපි ගන්නෙ දැන් අපි මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙන්නේ නැති වෙන තැනකට ගේන්න කටයුතු කරලා තියෙනවා. දැන් ඒකෙදිත් ගරු සභාපතිතුමයිනි මේ පනත ගේනකොට දැන් 10-14 වගන්තියට තියෙන ප්‍රකෝපකාරී ක්‍රියාකාරකම්, ඒ වගේම ඒ හා සම්බන්ධ පෙළඹවීම්, කැරළ ගැසීම් වරදක් සිදුවෙන්න ඕන කරන ස්ථාන චේතනාව දැන දැන ඒ තැනට පෙළඹවීම මේ වගේ මහා බරපතල කාරණාවල් එක්ක අත්දැකීම් අපිට තියෙනවා. දැන් අපි දැක්ක පහුගිය කාලේ මේ රටේ අරගල සිද්ධ වෙච්ච වෙලාවකදී නිවාස ගිනි තියන්න පොළඹවපු හැටි මාධ්‍ය භාවිතා කරපු හැටි. ඒ කියන්නේ ජනතාව ප්‍රකෝපකාරී තත්ත්වයකට පත් කරන්නට මාධ්‍ය භාවිතා කරන අවස්ථාවල් අපි දැක්කා. මේ 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 පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිත හැටියට මේ ස්ථානයට ආපුවාම ඒ කාලපසුබිම තුළ මේ මාධ්‍ය මාර්ගගත ක්‍රම පාවිච්චි කරපු හැටි අපි දකිනවා. එතකොට කවුරු හරි කියනවා විපක්ෂ මන්ත්‍රීවරු මේක නියාමනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන කාරණාව අත්දැකීමෙන්ම මේ පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන්ට ඒක තියෙනවා. අපි දැක්කා එක මහජන මන්ත්‍රීවරයෙක් මහමග ඝාතනය කරන සිදුවීම ප්‍රචාරය කරනවා. ඊගාවට මහජනතාවගේ දේපල ගිනි තියනවා ප්‍රචාරය කරනවා. ප්‍රචාරය කරන අපමණක් නෙවෙයි එවන් දේවල් කරවන්නට තවත් ඒක භාවිතා කරවන්නට දරන උත්සාහය අපි දැක්කා. ඒතර මේවන් අත්දැකීමක් තියෙන අපි මේ මාර්ගගත ක්‍රම තුළ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වෙන එක වළක්වන්න කටයුතු කරන එක ඒක වැරද්දක්ද කියලා මං අහන්නේ. දැන් මේ පාර්ලිමේන්තුවට ආපු නීති සම්පාදනය කරන ප්‍රතිපත්ති හදන තැන ආපු අපි ඒ අත්දැකීම මේ සමාජය තුළින් අපි දැක්කනම් අපේ මේ කාලපරාසය පුරාවටම ඒක නිවැරදි කරන්න අපි නීති රීති හදන එක වැරද්දක්ද? නෑ ගරු සභාපතිතුමියනි, අපි ජනතාවගේ ඌමනාව ඔවුන්ට මේ රට තුළ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හදන එක. ඒ හදන්න යන ගමනේදී අපි අර වගේ කටයුතු දැක්කනම් අපි පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. නැවත වතාවක් එවන් සිදුවීම් වෙන එක වළක්වන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ කාරණාව දැන් අන්තර්ජාලයේ භාවිතා කිරීමේ ක්‍රියාවලිය තුළ රටට ගැළපෙන විදිහට අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. අපි දන්නවා ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක සංසන්දනාත්මකව බලනකොට ජාත්‍යන්තරයේ මේ මාධ්‍ය හැසිරවීම පිළිබඳව අපි දැකලා තියෙනවා සමහර තැන්වල සීමා බන්ධන පනවල තියෙනවා. දැන් චීන වගේ රටවල් වලට ගත්තාම සමාජ මාධ්‍ය කිසියම් පාලනයකට ලක් කරලා තියෙනවා. එතකොට අපි මේක නිදැල්ල යන තැනකටපත් කරලා මේක අයාලේ යන තැනකටපත් කරලා සමාජ විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව උද්දීපනය කරන මාධ්‍යයක් මේ රට තුළ තියෙනවනේ. ඒක වෙනස් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. අනිත් එක තමයි අද අපි දැකලා දැක්කා අපේ කාන්තා කටයුතු ඇමතිතුමිය ප්‍රකාශ කරා මේ රටේ කාන්තා හිංසනය, ඒ වගේම පුංචි දරුවන් දූෂණය වෙන හැටි, ඒ වගේම සමාජ අපචාර ක්‍රියාකාරකම්. ඒ විතරක් නෙවෙයි සමහර අය මේ අපි දැකලා තියෙනවා සමහර අයගේ නිර්වත් ඡායාරූප අරගෙන ඒවා ඇපේට තියාගෙන විවිධ කටයුතු වලට මේ අන්තර්ජාලය භාවිතා කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඉතින් අපි මේවා මේ විදිහට නිදැල්ලේ ඒ අයගේ අදහස් ප්‍රකාශ කරන්න, ඒ වගේ සමාජ විරෝධී ක්‍රියාකාරකම් එලිදරව් වෙනවා දකින්න අපි නිදහසේ ඉන්න ඕනද? එහෙම නැහැ. අපි මේකට විකල්ප ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. අනිත් එක තමයි ගරු සභාපතිතුමියනි මේ අන්තර්ජාල ක්‍රියාකාරකම් එක ගත්තාම දැන් අපි මේ තොරතුරු පද්ධතීන් පිළිබඳව කතා කරනවා. තොරතුරු විකාශනය කිරීම පිළිබඳව කතා කරනවා. එපමණක් නෙවෙයි මේ අන්තර්ජාල ක්‍රියාකාරකම් වල විවිධ මේ ක්‍රියාකාරකම් තියෙනවා අන්තර්ජාලය තුළ. අපි දකිනවා සමහර පාසල් සිස්සු ගරු සභාපතිතුමියනි සමහර පාසල් සිස්සු මේකේ තියෙන ක්‍රීඩාවන් එක එක ක්‍රීඩාවන් ප්‍රගුණ කරනවා. ඒ ක්‍රීඩාව සමහර විට අවසානයේ ඒ දරුවන්ගේ ජීවිත නැති කරන තැනට යනකම් පොළඹවනයි කියන ආරංචි මේ තුළ තියෙනවා. අපිට අත්දැකීම් තියෙනවා. සමහර පාසල් යන දරුවෝ මේ අන්තර්ජාලය භාවිතා කරලා විවිධ ක්‍රීඩාවල නිරත වෙලා ජීවිතේ නැති කරගත් අවස්ථාවන්. ඒ වගේම ඔවුන් අධ්‍යාපනය කඩාගෙන වැටිච්ච අවස්ථාවන් අපි දකිනවා. ඒ නිසා මේ අන්තර්ජාල ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු තාක්ෂණයෙන් එහාට ගිහිල්ලා මේ ක්‍රියාකාරකම් එක්ක සමාජ විරෝධී අත්දැකීම් මේ අන්තර්ජාලය හරහා දරුවන්ට ලැබෙනවා නම් සමාජයට ලැබෙනවා නම් ඒවා පාලනය කරන්නත් අපි නීති රීති හදන්න ඕන. දැන් අපි දකින කාරණාව තමයි මේ අන්තර්ජාලය භාවිතා කරන සමහර දරුවන්ව ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරනවා, ව්‍යාපාර කරනවා, ඔවුන් ආදායම් උත්පාදනය කරනවා, රටට විදේශ විනිමය අරගෙන එනවා. ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ හා සමානවම තවත් අර වගේ සමාජ විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රගුණ කරන ස්ථානයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාව තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි සමාජ උන්නතියට අන්තර්ජාලයේ භාවිතා කරන මාර්ගගත ක්‍රම පාවිච්චි කරනවා වගේම අනිත් පැත්තෙන් සමාජයට හානිකර සිදුවීම් තියෙනවා නම් ඒවා පාලනය කරන්නත් මේ වගේ නීති හදන එක අපේ යුතුකමක් වගකීමක්. දැන් විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා අපි දැක්කා විශාල මහන්සියක් දරුවා මේක නවත්තන්න. මේ මොකද ඌමනාව අරමුණ මේ අරමුණ මොකක්ද කියලා අපිට තේරුම් ගන්න බෑ. අපිට අවශ්‍යයි මේ සමාජයේ හරිතැනකට ගෙන යන්න අවශ්‍ය පදනම් ටික හදන්න. ඒකට නීති සම්පාදනය කරන්න යෝජනා ගේන්න ඕන. ඒ විතරක් නෙවෙයි. දැන් අන්තර්ජාල පහසුකම් කියලා ගත්තාම මේ මාර්ගගත ක්‍රමවේද එක ගත්තාම අපි දකිනවා මේ වර්තමානයේ රටට ගැළපෙනම මේකෙන් අපිට මිදෙන්න බෑ. මේක අපිට පාවිච්චි කරන්න ඕනේ. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ ඒක නිවැරදිව මේ සමාජය තුළ පාවිච්චි කරලා සමාජයට වටිනාකමක් එකතු කිරීමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි දකිනවා සමහර තැන්වලදී අපේ රටේ සමහර වෙලාවලදී මේ අන්තර්ජාලය භාවිතා කරලා සමහර අය අනිත් අය වෙනුවෙන් පොළඹවන්න උත්සාහ කරනවා. සමහර විට ඒක ඇපේට තියෙනවා. තියලා මේ කාරණාව කියලා යම් යම් වරප්‍රසාද ගන්න උත්සාහ කරනවා. සමහර තැන්වලදී අපි දැකලා තියෙනවා මේ මාර්ගගත ක්‍රම පාවිච්චි කරලා සමහර ව්‍යාපාරික ප්‍රජාවගේ මුදල් අල්ලස් ගන්න කටයුතු කරන වෙලාව, ඒ වගේම සමාජ විරෝධී ක්‍රියාකාරකම් වලට පොළඹවන්න ඔවුන් භාවිතා කරන අවස්ථාව අපි දකිනවා. ඉතින් මෙන්න මේ නිසා අපි විශේෂයෙන්ම පාලක පක්ෂයක් ඇඩියට මේ මාර්ගගත ක්‍රම පිළිබඳව වැඩියෙන් සලකලා බලලා ඒක උචිත විදිහට අපේ ක්‍රියාකාරකම් වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට සමාජ උන්නතියට භාවිතා කරන්න පුළුවන් විදිහට සකස් කිරීම, ඒ වගේම මාර්ගගත ක්‍රම තුලින් මේ සමාජය විනාශ කරන්න කොහේ හරි තැනක කටයුතු කරනවා නම් ඒකට එරෙහිවීම වීමේ වගකීම අපි කටයුතු කරන්න, මේ වගේ වටපිටාවල් අපිට අවශ්‍යයි. දැන් මෙතෙක් මේ තියෙන තත්ත්වයන් තුළ මාර්ගගත ක්‍රම තුළ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා නම් අපිට ඒවා නවත්තන්න ක්‍රමවේද තිබුණේ නැහැ. ඒකට නීතියක් සම්මත වෙලා තිබුණේ නැහැ. මේ සමාජයේ සංකීර්ණ වෙන්නත් එක්ක මේ විදිහට ක්‍රියාකාරකම් සමාජය තුළ එල්බගෙන කටයුතු කරනකොට ආපහු අර වගේ යම් කිසි දෙයක් ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවා වගේම අනිත් පැත්තෙන් ඒක තව කෙනෙක් අවභාවිතා කරන්න කටයුතු කරන වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවකදී ඒවා පාලනය කිරීමේ අයිතිය විශේෂයෙන් රජයට තියෙන්න ඕන. ඒ නිසා තමයි තිරානාල සැමැතිතුමා මේ වගේ නීතියක් සභාගත කරලා අදහස් අරගෙන කටයුතු කරන්න කල්පනා කරේ. මේක තනියම
ගත්තා මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. ඊට පස්සේ මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ ගණනාවක් එක්ක තමයි මෙතන සාකච්ඡාවට භාජනය කරන්නේ. ඒ සියල්ල රජයේ පිළි අරගෙන තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණේ දුන්නු මාර්ගෝපදේශක සියල්ල පිළි අරගෙන තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඊගාවට පනත සම්මත කරලා ආපහු නැවත වතාවක් ඒ පනතට යටත්ව තමයි රෙගුලාසි නීති රීති පනවන්න ඇමතිවරයා කටයුතු කරන්නේ. ඉතින් ඒකෙදිත් හැම වෙලාවකම පාර්ලිමේන්තුවේ දැනුවත් කිරීමේ වගකීම ඇමතිතුමා බාර ගන්නවා. දැන් පනත සම්මත කරලා ඒ අවශ්‍ය නැවත වතාවක් ඒ තීන්දුව තීරණ ගන්න යෝජනා සම්මත ඉදිරිපත් කරනකොට පාර්ලිමේන්තුව දැනුවත් කරනවා. ඒතොර පාර්ලිමේන්තුවේ සහභාගිත්වයත් එක්ක තමයි මේ පනත ඉස්සරහට ක්‍රියාවට නැම්වෙන්නේ. එතකොට ඒකට අමතරව ගත්තාම ස්වාධීන ආයතනයක් මේක පත්වෙන මණ්ඩලයක් පත්වෙනවා. ඒ කොමිෂන් සභාව එතන කොමිෂන් සභාවට තනියම තීන්දුව ගන්න අයිතියක් නැහැ. කොමිෂන් සභාව මේ පනතට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් කොමිෂන් සභාවට තියෙන අධිකරණයට ගිහිල්ල කරුණු කාරණා ඉදිරිපත් කරන්න. ඒ ලැබෙන නිරීක්ෂණත් එක්ක තමයි කටයුතු කරන්නේ. ඊගවට මේක පනත තවදුරටත් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් දක්වා පරිවර්තනය කරන ඇමතිවරයා විශේෂභාර ඇමතිවරයා ඒ යෝජනා ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදය එක්ක පිනිබිද බවකින් යුක්තව ක්‍රියාත්මක කරන පනතක්. එනිසා මම විශේෂයෙන් මතක් කරන්න කැමති අද කාලයට ගැලපෙන විදිහට දියුණුවන ලෝකයේ අන්තර්ජාල පහසුකම් එක්ක ඉස්සරහට අරගෙන යනකොට සදාචාර සම්පන්න තව කෙනෙකුට හිරිහැරියක් ඇති නොවන විදිහට ඒ මාර්ගගත ක්‍රම පාවිච්චි කරන මේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන විශේෂභාර ඇමතිවරයා. ඉතින් ඇමතිතුමා මේ සියලු කාරණාත් එක්ක ගනිද්දී අද පැහැදිලිවම මේ පාර්ලිමේන්තුවේ මේ වගකීම දරන ආණ්ඩු පක්ෂයේ නිසි වගකීම මැනවින් ඉටු කරන ඇමතිවරේ සර් අපි එතුමාට මේ උපරිම සහයෝගය ලබා දෙන්න සූදානම් කියන කාරණාව තමයි විශේෂයෙන් මතක් කරන්නේ. මේක වෙනත් කිසි අරමුණක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ රටට ගැළපෙන මේ මාධ්‍ය සම්ප්‍රදාය තව කෙනෙකුට හිරිහැරයක් නොවන විදිහට රටේ උන්නතියට භාවිතා කිරීම. ඒ අරමුණු කරගෙන මෙවන් පනතක් ඉදිරිපත් කරන වේලාවකදී අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමීට ස්තුතිවන්ත වෙමි. මගේ කතාව මෙතකින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි. Honorable MA Sumanthiran, you got 8 minutes.
Thank you, Honorable Presiding Member. A very important debate has commenced in this House with regard to a law that is going to change the face of communications in this country. And unfortunately, there is no consensus in this House as to how we should adopt this law. This morning, we met the Honourable Speaker, we raised concerns. The Honourable Speaker was good enough to convene a party leaders' meeting a little while ago. This debate is illegal. This debate is contrary to the standing orders. Standing orders very clearly says that the sectoral oversight committee must give a report, and it is only after that report that anything in parliament must move. It is true that the business committee of parliament fixed these dates for this debate, but the leader of the house himself conceded at this meeting that that was done subject to receiving a report from the sectoral oversight committee. We have had many instances before when date is fixed, but the sectoral oversight committee report hasn't come, and therefore we have postponed the debate. That's what must have happened today, because what has been tabled today, called a report, is not a report. This is all that it says. This insults the basic intelligence of all the members of this house, and worse, it insults the intelligence of the people of this country. It says, after consideration, the Sectoral Oversight Committee on Media, Youth Heritage and New Citizen agreed to the bill entitled Online Safety, subject to the amendments proposed by the Supreme Court determination to the bill, and resolved that the report of the committee thereon be presented. The report, it says the report should be presented, and there is no report. Now, at the party leaders' meeting, it was told that this is the practice, this is how all reports are. But that is not true. We have today in this house another report. I'm comparing the two reports. Other report is by the Committee on Public Finance. There are two reports. One says a report will be submitted. The committee on the report of the Committee on Public Finance is an actual report. It deals with, there is an introduction, order under Section 2 of the Special Commodity Levy, observations made by the committee, recommendations made by the committee. Then, like that, one by one by one, everything that has been considered, and then finally the decision of the committee. That is the report. Not what has been tabled here, calling itself a report, but which says a report will be submitted by the chairman. So this is an illegal debate, merely because there are more numbers on the government benches doesn't mean that this is a report. What we have demonstrated to the country today is that the members who voted a little while ago cannot read. It exposes to the country the literacy of the government members today. The government members have said that this is a report, when in fact it is not a report. The whole country must know that these are the people who are on the government benches today who cannot even read. The literacy level of the government members in this house is zero. That's what it means. Unfortunately, the honourable member who is presiding now also voted for it. A literacy level that is zero. The whole country must know this. A piece of paper that says a report will be submitted by the chairman is considered to be the report. Now, all that the opposition wanted was that the minister himself appointed an expert committee. After the gazetting, after the challenge in the Supreme Court, after the determination of the Supreme Court, he went and appointed a committee. That committee made some recommendations. Yesterday at the sectoral oversight committee, apparently both the government members and the opposition members agreed that that must be incorporated. So why don't you incorporate that? The Attorney General has said...
Bimmel, you have two more minutes.
Thank you. The Attorney General has said that cannot be done because Article 78.3, there is a bar, it changes the nature of the bill. Then what do you have to do? You have to withdraw the bill. You have to re-gazette it according to the consensus that has been reached by both sides that the recommendations of the experts must be incorporated. And then have the bill passed without a division. Once a consensus has been reached also at the sectoral oversight committee, the government is bulldozing this defective bill today. The minister conceded at the party leaders' meeting that this is defective. He is giving an assurance that he will bring amendments to this. So then why pass it? If he is giving an... you speak when you have to. He is giving an assurance.
I'm not disturbing. Actually, our purpose also the same. But the issue is...
Honourable Sumandiran, you can continue.
A point of order. Madam, that's not a point of order. The honourable member should know that. The minister giving that assurance itself is confirming the fact that this is a defective bill that is dividing this house. Why is he giving that assurance? So therefore, I'm not going into the merits of this bill because the whole process is flawed. I was counsel who challenged this bill in the Supreme Court. The determination shows that there are only 56 clauses in this bill. Supreme Court has suggested that 34 of those be amended. And what is worse, the government has placed amendments that are amending 42 clauses out of 56. And that comes to us just now. When there can be a process by which the entire House on both sides can agree and pass a law that is complete, the government has chosen their wrongful path of bulldozing through...
Honourable Member, please wind up.
I'm winding up. This is the characteristic of this government, that using the false majority that they have, they are bulldozing through oppressive, draconian piece of legislation in this House. Thank you.
Bhoomi Stuti, Parliament, Pasarik Dakwa, Divahar Sandha Kaltin.